යෝජනා පිළිබඳ දැනුම් දීම, දිනට නියමිත කටයුතු, අත්‍යවශ්‍ය මහජන සේවා පනතේදී යෝජනා සම්මතය,
අත්‍යවශ්‍ය මහජන සේවා පනතේදී යෝජනා සම්මතය,
සභාව එකඟද?
ආයි
අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 2 සිට 9
දක්වා ඉදිරිපත් කරනවා. අනුමත කළ යුතුයි යෝජනා.
ගරු කථානායකතුමනි, අද දින විශේෂයෙන්ම 52 අධිකාරිය සුරාබදු ආඥාපන්ත යටතේ නිවේදන එකක් සහ 1069 අංකයක දරන ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි 6ක්
Order please, Deputy Speaker will take the chair now.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම කිව්වේ මේ සුලාබදු අධ්‍යාපන තත්ත්වයේ නිවේදනයක් සහ ආනයන අපනයන පාලනය යටතේ නිවේදන 6ක් අද දවසේ මේ ගරු සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම සුලාබදු අධ්‍යාපන තත්ත්වයේ අංක 2290/24 කියන නිවේදනය දැනට ක්‍රියාත්මකයි, අපි අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. එකෙන් අදහස් වෙන්නේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සුරාබද්ද දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලබන පහසු සහ නම්බිසිලි නිරායකයන්ට යටත්ව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ලියාපදිංචි සංචාරක ආයතන සඳහා මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ගරු සංචාරක හා ඉඩම් මාත්‍රවරයා විසින් සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා පාසුකම් සැලසීම යන මාතෘකාව යටතේ ඉදිරිපත් කරන ලද 2022 ජූනි 9 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව 2022 ජූනි 13 2022 ජූලි 28 ඒ අනුව 2022 ජූනි 13 තමයි මේකට අනුමැතිය ලැබුණේ. 2022 ජූලි 28 දිනැති අංක 2290/24 දරන ගැසට් පත්‍රය. මේකෙන් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම සංචාර කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා විශේෂයෙන් මෘදු මත්පැන් වර්ග අලවියට බලපත්‍ර ලබා දීම. මේ වෙනකොට අපි ඒක ක්‍රියාත්මක කරලා තියෙනවා. සෑහෙන පිරිසක් එකෙන් ප්‍රයෝජන ගන්නවා. බලපත්‍ර ගාස්තු ඇතුළේ හැටියට වර්ෂයකට රුපියල් 25,000ක් අය කරනවා. මේ වෙනකොට පෙබරවාරි මාසේ 15 වෙනිදා වෙනකොට මේ යටතේ ස්ථාන 211කට අවසර ලබා දීලා තියෙනවා. ඉතින් මේකේ ඍජු අරමුණ තමයි සංචාර කර්මාන්ත ප්‍රවර්ධනයට අවශ්‍ය පහසුකම් සැලසීම. මොකද අපි මේ මත්පැන් නැත්නම් මේ මෘදු මත්පැන් මේ කර්මාන්ත දිහා බලපුවාම අපි මේ පුරුදු වෙලා තියෙන එක්තරා මේ සාම්ප්‍රදායික ඇහැකි මේවා දිහා බලන්න. නමුත් මේ පිළිබඳවත් අපි විශේෂයෙන්ම හොඳ විශ්ලේෂණයක යෙදීම රටට මේ වගේ අවස්ථාවක වැදගත් කියලා මං හිතනවා. එක පැත්තකින් අධ්‍යාත්මික වශයෙන් මේවා නිශ්චිත පාලනයක් තිබිය යුතුයි කියන එකේ අපි හැම වෙලටම රජයක් හැටියට ඉන්නවා. එක පැත්තකින් රජයට මේකෙන් යම්කිසි ආදායමක් ලැබෙනවා. මේ ආදායම අපි ලබා ගන්න හැම විටකම පාලනය කිරීම සඳහා වූ ප්‍රධානම සාධකය හැටියටයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි. අපි මට පරිශීලනය කරන්න ලැබුණා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක්. මේක ටිකක් පැරණි වාර්තාවක්. නමුත් මේක තමයි යාවත් කාලිනව තියෙන වාර්තාව. 2004 සිට 2016 දක්වා මත්පැන් කර්මාන්තය අපේ රටේ  95%ක් වැඩි වෙලා තියෙනවා. ඒ 95%ෙන් නීත්‍යානුකූලව වැඩි වෙච්ච ප්‍රමාණය 50%. 300ක වාගේ වේකින් වැඩි වෙලා තියෙන්නේ නීත්‍යානුකූල නොවන මත්පැන්. අපි මේවා දිහා මේ විචක්ෂණ සීලිය බලන්න අවශ්‍යයි. අපි සාම්ප්‍රදායික හැට වඩා එහා ගිය බැල්මකින් එහා ගිය අධ්‍යයනයකින් අපි බැලිය යුතුයි කියලා අපි කල්පනා කරනවා. අපේ රටේ දැනට මත්පැන් විකුණුම් බලපත්‍ර සහිත අලවැහැල් 2800ක් තියෙනවා. හැබැයි මේවා අපි දකිනවා කාලයක් තිස්සේ විවිධාකාර විවිධ ක්‍රමවේදයන් මත මේ බලපත්‍ර ලබා දීම තුළ අවිධිමත් ස්ථානගත වීමක්. දැන් අපි බැලුවොත් උතුරුනැගිරියට සමහර පළාත් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි කිලෝමීටර් 80කට නීත්‍යානුකූල මත්පැන් අල විසලක් නැහැ. එහි ඉතාම ඍජු ප්‍රතිඵලය තමයි නීත්‍යානුකූල නොවන මත්පැන්හල් මේ නිසා වර්ධනය වීම. මම මේකෙන් අදහස් කරන්නේ වහම මේ මත්පැන්හල් දෙන්න යනවා කියලා. නමුත් මේ අපේ අවධානය මේ සමාජයේ මේ සභාවේ අවධානය යොමු යුතු කරුණු හැටියටයි මම මේවා පෙන්නන්නේ. ඉතින් අපිට තිබුණ එක් ප්‍රධාන ප්‍රශ්නයක් නීත්‍යානුකූල මත්පැන් අලවියේදී මේ කාලයක් අපිට තිබුණ ලොකු ප්‍රශ්නයක් තමයි හරියාකාර වෙළඳපොළට මේ රජයට බදු අය වෙන නීත්‍යානුකූල මත්පැන් නිකුත් කිරීම. දැන් ඒ සඳහා පසුගිය වර්ෂයේ ඉඳලා මේ ස්ටිකර් එකක් හඳුන්වා දුන්නා. ඉතින් මේකටත් විවිධාකාර අභියෝග තියෙනවා. හැබැයි පැහැදිලිව ඒ ස්ටිකර් එක හඳුන්වා දීම නිසා යම් මේ ධනාත්මක දෙයක් වුණා කියලා. දැන් 2021 වර්ෂයේ දත්ත ගත්තොත් අපි නීත්‍යානුකූල මත්පැන් භාවිතය 30%ක් අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ක්‍රය ශක්තිය අඩු වීම. මිනිසුන්ට ජනතාවට තමන්ට ලැබෙන ආදායම මේ තිබුච්ච විශාල උද්ධමනයත් එක්ක වෙනත් දේ සඳහා වෙනත් මීට වඩා අත්‍යවශ්‍ය වූ මොකද ආහාර උද්ධමනය 90%ක් ගියා. ඒ සඳහා යොදවන්න සිද්ධ වුණා කියන මේ උපකල්පනයට අපිට යන්න පුළුවන්. 30%ක් අඩු වුණා. හැබැයි මත්පැන් නීත්‍යානුකූල නිෂ්පාදනය 20%ක් වැඩි වෙලා තියෙනවා. ආදායම 11%ක් වැඩි වෙලා තියෙනවා. මේකේ රහස තමයි අර ස්ටිකර් එක හඳුන්වා දීම. ඒ ස්ටිකර් එක හඳුන්වා දීම නිසා නීත්‍යානුකූල නොවන මත්පැන් මේ වෙළඳපොළටේම ඉතා ඍජු පාලනයක් වෙලා තියෙනවා. මේ අපි තවදුරටත් මේක නිවැරදි කරගත්තා. මොකද මම මේක ගත්තේ මේ දවස්වල සමහර යන මේ සමහර මාත් මේ දැන් මාසයකට වයි කාලෙකට ඉස්සරලා මේ ස්ටිකර් එක පිළිබඳ ප්‍රශ්නයක් නැගුණා. සමහර පළාත්වල මේ වැරදි ස්ටිකර් එකක් භාවිතා වුණා කියලා. අපි ඒවා වහාම අත්අඩංගුවට අරගෙන සුරාබදු දෙපාර්තමේන්තුව ඒවා පිළිබඳ සොයා බලලා ඒ මේ ජාත්‍යන්තර වශයෙන් ඒ පිළිබඳ සොයා බැලීමේදී අපිට වාර්තාවක් ලැබුණා. ඒ ඉදිරිපත් වුණු ස්ටිකර්ස් ටික මේ නීත්‍යානුකූල ඒවා නෙවෙයි. ඒවා මේ ව්‍යාජ ස්ටිකර්ස් කියලා. ඒ නිසා අපි ඒක මේ වෙනකොට මේ CID එකට නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා පරීක්ෂණයක් කරනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන මේ தත්ත්වය තවත් නිවැරදි කර ගැනීම. මේ යම්කිසි ධනාත්මක වැඩපිළිවෙලක් තුල ඇතිවන මේ වැරදි ක්‍රමවේදයන් තවදුරටත් නිවැරදි කර ගැනීම තමයි එහි අවශ්‍යතාවය. ඒ වගේම මෙතන කතා කරද්දී අපි දැක්ක පහුගිය අයවැය ලේඛනයේ තුල යෝජනාවක් ආවා BD-ක් සඳහා රුපියල් 2ක බද්දක් අය කරන්න කියලා. ඉතින් BD බොහෝ අය කතා කරන මේක හුඟක් අඩු ආදායම් ලැබිය භාවිතා කරන්න. හැබැයි අපිට හැම විටකම මත්පැන් දුම්වැටි මේ සියල්ලම දිහා රජයක් බලන්නේ පාලනය කිරීම සත්තන් අවම කිරීම නැත්නම් අඩුම කිරීම සඳහා. ඒ සඳහා තමයි අපි බද්දක් ගහන්නේ. හැබැයි එතනදී මේ කුඩා නිෂ්පාදකයන්ට ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා කියන කාරණාවකට අපි පිළිතුරු හොයනවා. දැන් එතනදී BD සඳහා තිබුණු ආදේශන මේ ද්‍රව්‍ය තමයි ෆිල්ටරේ සහිත සිගරට් එක කරු නියෝජ්‍ය කතානායකතුමනි. ෆිල්ටරේ සහිත සිගරට් එකේ මිල BD රුපියල් 2ක බද්දක් ගන්නකොට ෆිල්ටරේ රහිත සිගරට් එකට 90%ක බද්දක් ගැව. රුපියල් 15ට තිබුණේ රුපියල් 24ක් වුණා. ඒ නිසා අපි මේක සමස්තයක් හැටියට මත්පැන් දුම්වැටි පාලනය සඳහා මේ ආදායම් සපයා ගැනීම බදු යොදා ගන්න අතරේ මේ කර්මාන්තයේ නියැලෙන්නන් පිළිබඳවත් යම් කිසි තුලනාත්මක සොයා බැලීමක් කරමින් තමයි මුදල් අමාත්‍යාංශය හැම විටකම කටයුතු කරන්න කියන එකත් පැහැදිලි කරන්න තමයි මම මේ කාරණාව කිව්වේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ආනයන අපන්න පාලනය පනත යටතේ අපි රෙගුලාසි 6ක් අද ගෙනනවා. එකක් තමයි 1.19 දී නැති 2315 ඇලීරක් 46. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ගෘහස්ථ පරිභෝජන සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර හිගයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අපි විශේෂයෙන්ම ජූනි මාසේ 24 වෙනිදා අවසර ලබා දුන්නා වෙළඳහා වාණිජ ආහාර සුරක්ෂිත අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි තිරිඟු පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විවෘත ගිණුම් ක්‍රමය යටතේ ලංකාවට ආනයනය කරන්න මේ ජූනි 24 දුන්න අවසරය අපි තුන් වතාවක් දීර්ඝ කරලා අද මේ කතා කරන 2315 46 යටතේ අපි ජනවාරි මාසේ 30 වෙනිදා දක්වා මේ අවසරය දීර්ඝ කරා. ඒක තමයි අද අපි මේ ගරු සභාවට ඉදිරිපත් කරලා අනුමත කරගන්නේ. මේක හැබැයි මේ වෙනකොට මේ අවසරය අවසන්. මේ ඒකත් අපි කියන්න ඕනේ. මොකද දැන් මේක මේ තිරිඟු පිටි කියන්නේ ඉතාම පැහැදිලි ආදේශනය සහල් සඳහා. දැන් මේ කන්නේ කැපෙන වෙලාව. දැන් අපි තිරිඟු පිටි ගේන්න දෙන්නේ නැහැ. ඉතින් මේකෙදී මේ ගණන් මිනුනුත් මං හිතන්නේ මේ ගරු සභාවට මේ සමස්ත සමාජයට ඉතා වැදගත් වෙනවා. අපි දැන් මේ 20යි 22 වර්ෂයේ ගත්තොත් තිරිඟු පිටි ගණක් තියෙනවා කිලෝ 6,79,64,160ක්. 6,79,00,000ක් තිරිඟු පිටි කිලෝ අපි ගණක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපේ සාමාන්‍ය ජනතාව 2,20,00,000 බෙදුවොත් හැම පුද්ගලයෙක්ම තිරිඟු පිටි කිලෝ 3ක් පරිභෝජනය කරලා තියෙනවා අවම වශයෙන් වර්ෂය තුළ. අපේ වියදම ඩොලර් 10,30,000. ඉතින් මම මේ ඉදිරිපත් කරන්නේ කරුණු මේ දැන් අද අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. අපේ සහල් නිෂ්පාදනය අලෙවි කර ගැනීම ගොවියට. ඒ නිසා මේ ජනතාවට ඉදිරිපත් කරන්නේ මම මේ කිලෝ 3ක් වර්ෂයකට මේ ගාන බැලුවොත් අදරුවත් එක්කම පාවිච්චි කරලා තියෙනවා කියලා ගානත් බැලුවොත් එන්නේ. නමුත් මේකෙන් 1 kg අපේ රටේ ජනතාවට පුළුවන් නම් සහල් වලට හුවමාරු කරගන්න. ඒක තමයි මේ වාගේ වෙලාවක අපි හිතන්න ඕනේ කාරණා. ඒක මම මේ ගණන් මිනුම් ඔබතුමාට ඉදිරිපත් කරේ. අපි මේ 6,79,00,000 අඩු ගාන 1 kg තිරිඟු පිටි පරිභෝජනයේ වර්ෂයකට අවම කරගන්න පුළුවන් නම් අඩු කරගන්න පුළුවන් නම් මේ වෙලාවේ වැදගත් වෙන්නේ කාරණාව කියන එක තමයි මම ඒ කාරණාත් එක්ක ඉදිරිපත් කරේ. විශේෂයෙන්ම මේ අපි කවුරුත් එවැනි කෝණයකින් මේ ප්‍රශ්න දිහා බලන්න අවශ්‍ය කාලයක් නිසා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊළඟ මේ රෙගුලාසිය තමයි 2022/12/9 නැති 2309/40 දරන රෙගුලාසිය. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සහල් ආනයනය නවතා දැමීම. ජනරහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 21/22 මහකන්නේ ඉන්පස්සේ යලකන්නේ මේ අපිට තෘප්තිමත් සහල් ප්‍රමාණයක් රටට ලැබුණ නිසා අපි මේ 2309/40 කියන මේ ගැසට් පත්‍රයෙන් යෝජනා කළා. විශේෂයෙන්ම කෘෂිකර්ම මාත්‍යංශයේ ඉල්ලීම පරිදි සහල් ආනයන සපුරා නවත්තන්න, විශේෂයෙන්ම සංචාර කර්මාන්තය සඳහා අවශ්‍ය බාස්මති සහ තායි සහල් වර්ග හැර අනිත් සියල්ල අපි නවතා දැම්මා. විශේෂයෙන්ම අපේ රටේ ප්‍රධානතම නිෂ්පාදනය ගී ගොවියා ආරක්ෂා කරන්න අපි මේ සඳහා අවශ්‍ය පියවර ගත්තා. ඒක තමයි අද මේ පාර්ලිමේන්තුවේ අපි ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන් මේකෙත් තියෙන සංඛ්‍යාලේඛන අපි පරිශීලනය කරන්න අවශ්‍යයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි විශේෂයෙන්ම මේ පොහොර භාවිතය පිළිබඳ කාබනික ප්‍රතිපත්තියත් එක්ක අපේ සහල් නිෂ්පාදනය අඩු වුණා. අපි 2020 මේ ලංකාවට ගෙනත් තියෙන සහල් මෙට්‍රික් ටොන් 5,735 2020. හැබැයි නිෂ්පාදනය අඩු වීමත් සමග 2021 අපිට ගණන් සිද්ධ වෙලා තියෙනවා සහල් මෙට්‍රික් ටොන් 135,476ක්. ඒ කියන්නේ 2,261 වැඩිවීමක්. කොච්චරක් අපේ නිෂ්පාදනය අඩු වුණාද සාපේක්ෂව 2022 මේක තවත් වැඩි වුණා. අපිට ගෙන්න සිද්ධ වුණා 733,385ක් මෙට්‍රික් ටොන් සහල්. අර නිෂ්පාදනය අඩු වීමත් සමග ඉතින් මේක දැන් අද අපි සපුරා මේ වෙනකොට නවත්තලා තියෙනවා. මේ කියන්නේ ලොකු ජයග්‍රහණයක් අපේ යම් කිසි ප්‍රතිපත්තිමය කරුණුත් එක්ක ඇති වුණු මේ යම් යම් වැරදි යම් යම් දෝෂ යම් යම් ප්‍රශ්න නිවැරදි කරගනිමින් අපි ඉස්සරහට යනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ කන්නේදී මෙට්‍රික් ටොන් 24,00,000 මේ මහ කන්නේදී ඔබතුමත් කෘෂිකාර්මික ප්‍රදේශයක ජනතා නියෝජිතෙක් අපිට මෙට්‍රික් ටොන් 24,00,000 වාගේ ගන්න පුළුවන් වෙයි කියලා. දැන් රජය මැදිහත් වෙලා මිල සාධාරණ මිල කැටි කිරීම සඳහා යම් කිසි මඟ පෙන්වීමක් කරනවා මේ වෙලාවේ. රජයට බෑ මුළු මේ සහල් තොගේ මිල දී ගන්න. නමුත් මේ පවුල් 24,00,000කට කිලෝ 10 බැගින් මාස දෙකක් ලබා දීමේ අරමුණෙන් අපි රුපියල් 10,10,000ක් වියදම් කරලා දැන් මේ වෙනකොට 1,200ක් දීලා අපි සූදානම් මේ දිසාපතින් වරුන් හරහා සහල් මෙට්‍රික් ටොන් 85,000ක් විතර මිල දී ගන්න. ඒක මඟ පෙන්වීමක්. ඒ මඟ පෙන්වීමත් එක්ක අපි අද සතුටු වෙනවා 2022 මෙට්‍රික් ටොන් 733,385ක් ගෙනාවු රට අද අපි මේකට සපුරා නවත්තලා තියෙනවා. බාස්මති සහ තායිසල් සංචාරකයන් සඳහා ගැනීම හැරෙන්නේ. මේවා එකක්වත් මේ නිකං ඉබේ කිරිච්ච කාරණා නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි. යම් කිසි ස්වාබැලීමක් කරලා දත්ත විශ්ලේෂණය කරලා රටේ තියෙන අවශ්‍යතාවය තේරුම් අරගෙන ගත්ත ආර්ථිකමේ තීන්දුත් එක්ක අපි ලබන ධනාත්මක ප්‍රතිඵල හැටියට අපි පෙන්ලා දෙන්න අවශ්‍යයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟ ගැසට් එක රෙගුලාසිය 2022/19 දිනෙති 2011 අංක 8 දරන රෙගුලාසිය විශේෂයෙන්ම ඒකෙන් අපි කතා කරේ අපි දන්න අපි ඉතා උග්‍ර විනිමය හිගයකට මුහුණ දුන්නා. අපි එහි ඒ සඳහා වූ එක පියවරක් හැටියට පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ 23 එක්වරම ලංකාවට ආනයන කරන භාණ්ඩ 1464ක් නවතා දැමුවා. හැබැයි අපි නිතර මේක පිළිබඳ අනම්මශීලී මතයක හිටියේ නැහැ. නිතර ඊට අදාළ පාර්ශ්වයන් මේවා අමුද්‍රව්‍ය හැටියට පාවිච්චි කරන අය, මේවා තවත් එදිනෙදා අවශ්‍යතාවයන් හැටියට රොදන අය පිළිබඳ සාකච්ඡා කරලා වරින් වර ඒ සඳහන් ලිහිල් කිරීම් නැවත ආනයන කිරීම් වලට අවසර දුන්නා. ඒ අවසර ලබා දීම එක්ක දැනට අපි තවමත් 1864න් 600කට වැඩි ප්‍රමාණයක් අපි නවත්තලා තියෙනවා. හැබැයි ඒ අතර තියෙන්නේ සරුංගල්, වෙසක් කූඩු, කොල්මද මේ රටට අපිට ඉතා පහසුවෙන් නිර්මාණශීලීව හදාගන්න පුළුවන් දේවල්. ඉතින් මේ අද කතා කරන ගැසට්පත් මේකෙන් 2011/08 අපි මේ සංචාර කර්මාන්තයට අවශ්‍ය භාණ්ඩ නැත්නම් ද්‍රව්‍යයන් 10කට වාගේ අවසරයක් ලබා දුන්නා. ඒක තමයි අද මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි අද සන්තෝෂ වෙනවා. අපි අද කතා කරනවා රුපියල යගේ නැවත වැඩි වෙනවා කියලා. මේ අවුරුද්දකට මාස 10කට වාගේ පස්සේ මේකට එක් ප්‍රධාන හේතුවක් තමයි මෙවැනි සුවිශේෂී මේ පාලනයන්. මේ පාලනයන් තුළ තමයි මේවා නිර්මාණය. එක පැත්තකින් සංචාරක කර්මාන්තයේ වැඩිවීම ජනවාරි මාසේ බැලුවොත් සංචාරකව 210,184ක් අපේ රටට ඇවිල්ලා තියෙනවා. පහුගිය අවුරුද්දට සාපේක්ෂව 117.5% වැඩිවීමක්. අනිත් පැත්තෙන් මේ රුපියලයාගේ වැඩිවීමට බලපාන එකක් තමයි ප්‍රේෂණ. අපි ඩොලර් මිලියන 437ක් ජනවාරි මාසේ අපිට ලැබිලා තියෙනවා. පහුගිය අවුරුද්දට වැඩිය 68% වැඩිවීමක්. දැන් අද මහ බැංකුව නිවේදනයක ඔවුන්ගේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.2ක් වෙලා තියෙනවා. මේ සියල්ලේම ප්‍රතිඵලය අද අපි භුක්ති විඳිනවා. ඩොලර් එකක් සඳහා වූ රුපියල් 370කට ආසන්න මිල අද 330කට කිට්ටු වෙලා තියෙනවා. 10%ක විතර ප්‍රමාණයකින් රුපියල් ශක්තිමත් අපේ රටේ සංසරණය වෙන මුදල. ඉතින් මේ සියල්ලටම මේ විවිධාකාර වූ තීන්දුව తీරුණ බලපෑව කියන කාරණාව තමයි මේ ගරු සභාවට මට ඉදිරිපත් කරන්න අවශ්‍ය ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟ ගැසට් එක තමයි 22/12/21 දිනෙති 2011/18. මෙන්න මේ ගැසට් පත්‍රයෙන් අපි බලාපොරොත්තු වුණා එකක්, විශේෂයෙන්ම විවෘත ගිණුම් ක්‍රමය යටතේ රසායනික පොහොර ගැනීම සඳහා අවසර ලබා දෙන්න. තවත් පැත්තකින් විවෘත ගිණුම් ක්‍රමය යටතේ කුකුළු ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු ගේන්න අවසර ලබා දෙන්න. තවත් පැත්තකින් විශේෂයෙන්ම වල්නාශකය, ග්ලයිපොසෙට් වල්නාශකය ගේන්න අවසර ලබා දෙන්න අපි බලාපොරොත්තු වුණා. ඒකෙනුත් අපිට යහපත් ප්‍රතිඵල. දැන් මම කිව්වා මේ සහල් නිෂ්පාදනය, සහල් ආනයනය අඩු වෙච්ච හැටි, ඒකට සමගාමීව යම් ප්‍රමාණයකින් අපිට මේ රසායනික පොහොර ග්ලයිපොසෙට් ලංකාවට ගේන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ දෙක අතර යම්කිසි තුලනයක් ඇති කර ගැනීම, ඒක තමයි අවශ්‍ය වෙන්නේ. කාබනික පොහොර භාවිතය ක්‍රමානුකූලව වැඩි කරලා මේ තත්ත්වය තුලනය කර ගැනීම. අන්න ඒ ක්‍රමානුකූල විසඳුම් වලට යෑම අපි සියලු දෙනාගේ වගකීමක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද පොහොර ආනයනය සඳහා මේ අපිට ඩොලර් මිලියන 3.21ක් 2022 වර්ෂයේ යද්දී අපි ඒ වාගේ 100 ගුණයකට ආසන්න ප්‍රමාණයකින් සහල් ආනයනය අපේ නතර වෙලා තියෙනවා. ඉතින් මේවා දිහා තමයි අපි ප්‍රායෝගිකව බලලා තීරණ ගත යුත්තේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම දැන් කුකුළු ආහාර සඳහා අවශ්‍ය මේ තිරිඟු පිටි තිරිඟු ගේන්න අපි අවසර ලබා දුන්නා. අපි කවුරුත් අත්විඳිනවා දැන් පහුගිය අවුරුද්දේ වැඩක් වෙදී රුපියල් 1800කට වාගේ ආසන්නයේ තිබුණු කුකුළු මස් මිල දැන් 1000 විතර ගානට ඇවිල්ලා තියෙනවා. ඒවාගේම බිත්තර මිලත් යම් ආකාරයකට පාලනය වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම යම් කිසි ක්‍රමවේදයක යහපත් වූ ප්‍රතිඵල ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක තමයි අපි විශේෂයෙන් තේරුම් ගත යුතු කාරණාව, අවබෝධ කරගත යුතු කාරණාව. අවබෝධ කර නොගන්නා කාරණාවත් ඒකමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අවසාන වශයෙන් 2023 ජනවාරි පළවෙනිදා දිනෙති 2312 ඇලයිරක් 77 සහ 2312 ඇලයිරක් 78 කියන ගැසට් නිවේදනයන් ගැන මම මේ සභාවට සරලව කරුණු දක්වන්න අවශ්‍යයි. අපි දන්නවා මේ ලෝක රේගු සංවිධානය විසින් විශේෂයෙන්ම HS codes නැත්නම් රේගු සංකේතාංක වරින් වර හඳුන්ලා දෙනවා. 7 වෙනි වතාවට උන් හඳුන්ලා දුන්න රේගු සංකේතාංක අපිත් ඒ අනුව අපි වෙනස් විය යුතුයි. අපි මාස අවුරුද්දක විතර කාලයක් මේ කොවිඩ් වදුර වාගේ ප්‍රශ්නත් එක්ක අපි ඒ යාවත්කාලීන කරගැනීම අපිට කරන්න බැරි වෙලා තිබුණා. හැබැයි අපි මේ අවුරුද්ද ආරම්භයේදී ඒ කටයුතු ඉෂ්ට කරා. ඒ ඉෂ්ට කිරීමත් එක්ක අපිට අලුත් රේගු සංකේතාංක හඳුනා දෙන්න සිද්ධ වුණා. දැන් අද මේ ගැසට් පත්‍ර දෙකෙන් මම කියන්නේ ඒ හඳුනා දුන්නු රේගු සංකේතාංක වලට අපි ගැළපීමක් කරනවා. අපේ බලපත්‍ර අයිතම ලැයිස්තුව, තහනම් අයිතම ලැයිස්තුව සහ තාවකාලිකව අත්හිටුන ලද අයිතම ලැයිස්තුවට මේ නව රේගු සංකේතාංක ගැළපීමට තමයි අපි 2312 ඇලයිරක් 77 සහ 2312 ඇලයිරක් 78 කියන මේ රෙගුලාසි හඳුනා දුන්නේ. මෙන්න මේ කාරණා ටික තමයි අද පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරන්නේ අනුමැතිය සඳහා. විශේෂයෙන්ම අද අපි මේ ආර්ථික කරුණු ගැන කතා කරද්දී ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම දකිනවා අපි මේ විශේෂයෙන්ම ආර්ථිකම වශයෙන් අපි අපිට කතා කරන්න වෙච්ච ඍණාත්මකම මේ යුගයේ කාරණාව තමයි පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාසේදී අපි තාවකාලිකව විදේශ ණය ගෙවන්න නැහැ කියන කියලා ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. ඒක අනියමෙන් අපි කිව්වා මේ අපි බංකොලොත් කියලා අපි කියන්න අපිට සිද්ධ වුණා. ඒක මේ යුගයේ අපිට ප්‍රකාශ කරන්න වෙච්ච ඍණාත්මකම ප්‍රකාශය මම දකින්නේ. ඒ නිසා අපිට ඒක ආඩම්බරයට කාරණාවක් නෙවෙයි. හැබැයි අපිට ඒ කාරණාව කියලා නිකන් බලා ඉන්න බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි ලෝකෙත් එක්ක බැඳිලා ඉන්නවා. අපි ලෝකෙ ණය ගන්නවා, අපි ණය ගෙවනවා. අපේ මේ රටේ සංසරණය වෙන ද්‍රව්‍ය, භාණ්ඩ, උපකරණ, සේවා මේවා බැලුවොත් 75% හැම විටම ඍජු හෝ වක්‍රව ආනයනයත් එක්ක බැඳිලා තියෙනවා. අපි සල්ලි දීලා ගන්න, අපි ඩොලර්ස් දීලා ගන්න, නැත්නම් වෙනත් විදේශ මුදල් දීලා ගන්න. ඒ නිසා අපිට මේ පහුගිය අප්‍රේල් මාසේ කරන්න සිදුණු ප්‍රකාශය ඒ නිසා තමයි මම කියන්නේ නූතන සමාජයේ, නූතන ආර්ථික සමාජයේ අපිට කරන්න සිදුණු ඍණාත්මකම ප්‍රකාශය. හැබැයි ඍණාත්මක ප්‍රකාශය පහු කරගෙන මාස ගණනාවක් ගිහිල්ලා ඊයේ ජනාධිපතිවරයාට, මුදල් ඇමතිවරයා හැටියට මේ කාල සීමාවේ කළ හැකි ධනාත්මක ප්‍රකාශය කරන්න අපිට වාසනාව ලැබුණා කියලා මම හිතනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපිට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග පෙරේද දවසේ අභිප්‍රාය පළකිරීමේ ලිපිය අත්සන් කරන්න මුදල් අමාත්‍යවරයාටත්, ඒ වගේම මහා බැංකු අධිපතිවරයාටත් අවස්ථාව ලැබුණා. මොකද අපි මේ තලින් උඩට යන්න අවශ්‍යයි. ඉතින් අපි ප්‍රශ්නයක් කරා, ඇයි හැමදාම අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් උදව් ගත්තා, මේ සැරේ මොකද පරක්කු කියලා? අපි මේක පැහැදිලිව අවබෝධ කරගත්ත. අපි 16 වතාවක් මේකෙන් උදව් ගත්තා. හැබැයි ඒ 16 වතාවම අපි උත්සාහ කරේ මේ අර අපේ ගම්වල කියමනක් තියෙන නියෝජ්‍ය කතානායකතුමනි, කම්මල්කරුවා රවට්ටලා කැත්ත හදා ගන්නවා කියලා. අපි බාල යකඩ දීලා කැත්ත හදලා ඊළඟ වැඩට ගිහිල්ලා හේනේ කියනවා මේ කැපෙන්නේ නැණි කැත්ත කියලා. අපි මේ 16 වතාවම උන් සමග යම් යම් එකඟතාවයන් නැති කරගත්තා. හැබැයි අපේ රටේ අපි හැමදාමත් මේ හැම වර්ෂයක් ගානේ අපි වැඳිලා ඉන්නවා ජනප්‍රිය තීරණ ගැනීම සඳහා වූ අවශ්‍යතාවයක. අපිට තියෙනවා ජනාධිපතිවරණයක අවුරුද්දක, අපිට තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණය, අපිට පළාත් සභා මැතිවරණය, අපිට පළාත් පාලන මැතිවරණය. ඒක නැති වෙච්චාම සමූපකාර ඡන්ද. අපි මේ හැම එකක් වෙනුවෙන්ම මේ රටේ අනාගත ආර්ථිකමය තීන්දුව වෙනස් කරනවා. ඒ වෙනස් කිරීම තුළ මේ 16 වතාවෙම අපි අර මේ කම්හල රවට්ටලා කැත්ත හදපු මිනිස්සු බවට පත් වුණා. ඒ ප්‍රතිඵලය තමයි අපි භුක්ති විඳින්නේ. ඒවාගේ මේ වතාව ගරු නියෝජ කතානායකතුමනි අපි නාය ගෙවන්නේ නැති රටක් හැටිය නාය ගවන්න තාවකාලික නවත්වනගින් රටක් හැටියටයි අපිට යන්න සිද්ධ වුණේ මේ ජාත්‍යන්තර මුල්ල අරමුදලේ සහාය ලබා ගැනීමට. එනිසා බොහෝ අය හිතුව මේක බැරි වෙයි මේක කල්යයි මේක මේක බාලගිරි දෝෂේ මේක කවද්ද ලැබෙන්නේ මේක මේ හැම ලොකු විශාල අවිනිශ්චිත භාවයක් තිබුණා. ඉතින් ඒ අවිනිශ්චිත භාවය මැද මුදල් අමාත්‍යවරයාගේ දැඩි වෙහෙසත් එක්ක අපි ස්තුතිවන්ත විය යුතුයි. අපිට ලැබුණා මේ අභිප්‍රාය ලිපිය අත්සන් කිරීමේ අවස්ථාවේ. අපි බලාපොරොත්තු වෙනවා ලබන විශ්වවාගේ සතියේදී ජාත්‍යන්තර මුල්ල අරමුදල අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වෙලා මේක අනුමත වීමත් සමග අපිට පළවෙනි වාරිකය ලබන මාසෙ මුලවයි ගන්න පුළුවන් වෙයි කියලා. වැදගත්ම දේ ජනාධිපතිවරයා මෙතනදී ප්‍රකාශ කරා ඒ ඇතිවන එකඟතාවයේ ගිවිසුම මේ සභාවට දානවා. මේ සභාවේ සියලු දෙනාට විපක්ෂයේ උගත් ඔබතුමාලා සියලු දෙනාටත් පුළුවන් ඒක අනුමත කරනවද නැද්ද නැත්නම් විකල්ප මොනවද අපි රට වටේ මේ යනවනේ උත්තර දෙන්න ජනතාවත් එක්ක කතා කරනවා උත්තරේ අරගෙන යනවා තව කණ්ඩායමක් යනවා විසඳුමත් අරගෙන නෑ මෙන්න තියෙනවා මෙතන උත්තරේ දෙන්න විසඳුම දෙන්න අවස්ථාව මේ රට කොහොම ඕන කෙනෙක් පිළිගන්නවා ගරු නියෝජ කතානායකතුමනි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය නැතුව අපිට මෙතනින් නැගිටින්න බෑ එහෙමනම් මෙන්න අපි කිව්සුම ලෑස්ති අපි ලද්ද වහම ඔබතුමාලට ඉදිරිපත් කරන්න ආයෙ හැංගි හොරා ගහන්න කිසිම දෙයක් නැහැ කෙලිම කතා කරන්න මෙන්න මේක තියෙනවට අපි විරුද්ධයි හැබැයි අපේ තියෙන විකල්පය මේකයි ජනප්‍රිය තර්කයක් විතරක් වැඩක් වෙන්නේ නැහැ එකින් එකට කතා කරලා ඒව වැරදි නම් විකල්ප වෙන්නන්න ජනාධිපතිවරයා පිටා පැහැදිලිව ආරාධනා කරා ඒ නිසා මම ආරාධනා කරනවා අපේ විපක්ෂයේ විශේෂයෙන් උගත් ප්‍රතිතුමල්ලට මේක හරියට පරිශීලනය කරන්න මේ රට අපි නැගිට විය යුතුයි ඒ සඳහා අවශ්‍ය සාධාරණ සහයෝගය ලබා දෙන්න කටයුතු කරන්න. ඒ වගේම ඊයේ ගරු මේ නියෝජ කතානායකතුමනි මහා බැංකුව පිළිබඳ වූ පනතක් ඉදිරිපත් වුණා. මේ අපි බොහෝ විට කතා කරන්නේ මහා බැංකුව ස්වාධීන කරන්න. දැන් මේක තමයි උත්සාහ කරන්නේ. මහා බැංකුව මීට පස්සේ ගිහිල්ලා මොනිටර් බෝඩ් එකේ වාඩි වෙන්නේ නැහැ. මේක අනුමත වුණාට පස්සේ මුදල් ලේකම්වරයා. අපිට අවශ්‍ය විදිහට මුදල් මුද්‍රණය කරන්න බෑ. මහා බැංකුව පැහැදිලිව මේකට වග කියන්න ඕනේ. ඒ නිසා මේ මෙන්න මේ මේක සමාජයට අධිකරණයේ අභියෝගයට ලක් වෙයි තවත් කතාවේ. නමුත් මේ වාගේ ප්‍රගතිශීලී පියවර මේ ආණ්ඩුව ගන්නවා. මම මේ රටේ රටට ආදරය කරන තරුණ උගත් ප්‍රජාවගෙනුත් අහන්නේ අපි මේ සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරනවා. මේ ක්‍රමයේ වෙනස් කරන එක ගැන කතා කරනවා. සිස්ටම් චේන්ජ් එක කියන්නේ මහපාරේ උද්ඝෝෂණය නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒකත් අවශ්‍ය වෙලාවක් තියෙනවා. හැබැයි ඒකේ සීමාවක් තියෙනවා. ඒ සීමාව ගියාට පස්සේ මේක තමයි නියම ක්‍රමවේදය වෙනස් කිරීම. මෙන්න මේවා හැබැයි කොටස්කාරය වීම තමයි වගකීම තියෙන්නේ. ඉතින් ප්‍රධාන විපක්ෂයටත් ලොකු වගකීමක් තියෙනවා. මේවා තියෙන අහුකොන් අරගෙන ඒවා පිළිබඳ සමාජයට ව්‍යාප්ත කිරීමට වඩා එහා ගිය වගකීමක් මේවා යම් සාධාරණ දෙයක් තියෙනවා නම් ඒවා පෙන්වා දීලා මේ වැටුණු රට ගොඩගන්න කරන උත්සාහයට සැබෑ කොටස්කරුව වෙන්න ප්‍රධාන විපක්ෂයට ආරාධනා කරමින් රාජ්‍ය නායකය හැටියට ජනාධිපතිතුමත්ගේ ආරාධනාව කර අපිත් එක්ක පුන පුනා කියනවා මේකේ කොටස්කාරය වෙන්න ඊට පස්සේ බෙදෙමු ඊට පස්සේ මැතිවරණ වලට යමු ඔබතුමාලා පාලක වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ වැටුණු ශ්‍රී ලංකාව අපි නැගිටවමු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට ස්තුතියි
බොහොම ස්තුතියි ඔබතුමා කබීර සෙමෙතුමා
මතුමාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න පැහැදිලි කිරීමක් ඔබතුමා මේ පනත් ගැන කතා කරා සිගරට් බද්ද ගැන විශේෂයෙන්ම කතා කරනකොට ගරු ඇමතුමනි ඔබ නියෝජනය කරන රජය විසින් 2021 එක සිගරට් වර්ගයක බද්ද 50%කින් අඩු කරලා තියෙනවා 50%කින් වැඩි කිරීමක් නෙවෙයි අඩු කිරීමක් ඒකේ 2020 සිට 2022 දක්වා රජයට අහිමි වෙච්ච ආදායම රුපියල් බිලියන 85යි දැනටත් සිගරට් බද්ද හරියට අය කරනවා නම් රුපියල් බිලියන 20කට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව බිලියන 45කට ආසන්නව මුදලක් ලබා ගන්න පුළුවන්. මම මේ කාරණාව කියන්නේ ඔබතුමයි මමයි නියෝජනය කරන්නේ එකම දිස්ත්‍රික්කය. දැන් මේ දුම්පානය පිළිබඳව ප්‍රශ්නයක් තිබුණත් මගේ දිස්ත්‍රික්කයේ අතිශයින්ම දුප්පත් ජනතාව කාන්තාවන් විශේෂයෙන්ම බීඩි ඔතල ජීවත් වෙන්නේ. දැන් මුදල් අමාත්‍යංශ විසින් බීඩි කර්මාන්තයට දුරදිග කල්පනා කරන්නේ නැතුව රේගු බද්දක් අය කරද්දී ආපහු සුරා බද්දක් අය කරන්න යනවා. සුරා බද්ද අය කරන්න යනකොට ඒකෙන් මොකද වෙන්නේ? වංචා, දූෂණය. මොකද ගිහිල්ලා එක එක කර්මාන්ත ශාලාවලට ගිහිල්ලා බලපෑම් කරලා
කෙටි කරන්නේ
ප්‍රශ්න වෙනවා. ඒ නිසා මේක ගැන හොඳටම හිතලා, හරි, බීඩි කර්මාන්ත පිළිබඳ ප්‍රශ්නක් තියෙන බල, හැබැයි ගොඩක් අය යැපෙනවා මේකෙන්, සහ දුප්පත් මිනිස්සු ඒකෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ නිසා ගැන හිතන මේ සිගරට් කම්පැනි වලට ඔබලා මොකක් හරි ඩීල් එකක් දාලා දන්නේ ඒගොල්ලන්ට දෙන සහනය නැති කරලා ආදායම එතනින් ගන්න.
ස්තුතියි. ගරුණීය
නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ බොහෝ වැරදි තැන් නිවැරදි කරනවා. දැන් ඔබතුමා කිව්වා වගේ ඒ ෆිල්ටරේ සහිත සිගරට් සඳහා බද්ද අඩු කිරීමක් කරලා තිබුණා. දැන් මම මේ කිව්ව මේ තීරණත් එක්ක අපේ තිබුණ ප්‍රමාණයටත් වඩා 90%කින් ඒ සිගරට් එකේ ෆිල්ටරේ සහිත සිගරට් එකේ මිල මේ බද්ද වැඩි කළා, මිලත් වැඩි කළා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා තමයි බීඩියට ආදේශනයක් වෙලා තිබුණ ඒ සිගරට් එක අද බීඩියට රුපියල් 2ක ටැක්ස් එකක් වදිනකොට රුපියල් 9ක අලුත් මේ මිල වැඩිවීමක් ඒ ආදේශනයට ඇති කරලා තියෙනවා. ඒ නිසා ඔය සියල්ල ගැන සොයා බලලා තමයි ගරු මන්ත්‍රීතුමනි මේ දිස්ත්‍රික්කයක් හැටියට පමණක් නොවේ රටක් හැටියට අපි තීන්දු ගන්නෙ. අනිත් කාරණාව මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බීඩි කොළ සඳහා බද්දක් අය කළා තමයි රේගුව. හැබැයි ඒක හරියාකාර වෙන්නේ නැහැ හැම විටකම. ඒ නිසා තමයි බීඩි එකට රුපියල් 2ක් ගහලා මේක නියාමනය කරේ. හැබැයි ඒෙහිදී මේ වැරදි අවම වීම සඳහා මේ කොහොමද අපි මේක කරන්නේ කියන එක හැම දිස්ත්‍රික්කයකටම ගරු මන්ත්‍රීතුමා මාසයක් තිස්සේ අපේ නිලධාරීන් ගිහිලා දිස්ත්‍රික්කවලින් සියලු දෙනා කැඳවලා, මොකද කර්මාන්තකරුවන්ගේ ඉල්ලීමක් තිබුණා නියෝජ්‍ය කතානායකතුමනි මේ බීඩි කොලේට ගහන බද්දම වැඩි කරන්න කියලා. ඉතින් අපි හොයා බැලුවා ඒකට මේ බීඩි කර්මාන්තයේ දෙන මේ පුංචි මිනිස්සු, ඔබතුමාගේ පුංචි මිනිස්සු ටික එකඟද කියලා නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒක කරන්න එපා. ඒකෙන් තවත් මේ අලුතෙන් කෙනෙකුට එන්න බැරි වෙන මාෆියාවක් මේ කර්මාන්තය හැදෙනවා. ඒ නිසා මේක හරියාකාර කරන්න. ඒ නිසා අපි මුලින්ම මේ රුපියල් 2 අය කරන්නේ ගරු මන්ත්‍රීතුමනි එහෙම නිලධාරියාට අවශ්‍ය අධිකාරියක් හැදෙන විදිහට නෙවෙයි. ඔවුන් දෙන ගණන් මිනුම් අනුව තමයි මේක අපි යම්කිසි ක්‍රමවේදයක් එනතුරු කටයුතු කරන්නේ ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි. අපි කිසිවිටකත් අර අහිංසක බීඩිය ඔතලා ජීවත් වෙන කෙනාගේ රස හැකියාවට පහර නොවදින විදිහට තමයි එක පැත්තකින් ආදර්ශනීය මිල 90%කින් වැඩි කරලා මේ සඳහා වූ පැහැදිලි වැඩපිළිවෙලක් නියාමනයක් එනතුරු ඉතාම නම්‍යශීලී වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තියෙන්නේ. මොකද රටක් හැටියට හැම විටකම මත්පැන් සහ දුම්වැටි පිළිබඳ අපිට අභිප්‍රේරණ වැඩපිළිවෙලක් උනන්දු කිරීමේ වැඩපිළිවෙලක් ගෙනියන්න අයිතිවාසිකමක් නැහැ.
බොහොම සිතේ ගන්නතුමනි. ගරු තලතාතු කෝරල මැතිණිය ඔබතුමීට මිනිත්තු 8ක කාලයක්.
නියෝජ්‍ය කතානායකතුමනි, මේ 11:30ට ප්‍රතිසංවිධාන හා ජාතික සමගිය පිළිබඳ ආංශකාරක කාරක සභාව පවත්වන්න තිබුණා. දැන් කාමර අංක 8. දැන් පාර්ලිමේන්තු තීරණ කාරක සභාවේදී තීරණය කරලා තියෙනවා විපක්ෂ කණ්ඩායමකට ඒ කාරක සභා අවස්ථාවලොත්, ඒ වගේම පක්ෂ කට්ටියට ඒ අවස්ථාවලොත්. දැන් පහුගිය දවස් ටිකේම කෑ ගැහුව විපක්ෂ කට්ටිය ඒගොල්ලන්ට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා. නමුත් මායි ප්‍රේමනාත් දොළවත්ත මන්ත්‍රීතුමා විතරයි අවසානේ හිටියේ. ඒ තීන්දුව කරලා තියෙනවා විපක්ෂයට ඒ අවස්ථාව දෙන්න, සභාපතිකම් දෙන්න. නමුත් මේගොල්ලෝ මේ තැන්වල කෑ ගහලා රටට බොරුවට කියන්න පුප්පන්න හදනවා විතරයි. නමුත් කිසිම අවස්ථාවක මේකට කරන්නේ නැහැ. ඒක නිසා මේ කාරක සභා අවස්ථාවල බොරුවට විපක්ෂය බොරුවට නම් ගහගෙන විපක්ෂය නිකන් එළියට දාන්න හදනවා රටට, සමාජයට තමන් හොඳ සුදු පිරුවට ඇඳගත්තු මිනිස්සු කියලා. ඒ නිසා කරුණා කරලා බොරුවට නිකන් මෙවර එන්න එපා. ඒ නිසා අපි කියනවා මේ වගේ වැඩ කරන්න එපා.
ගරු තල්තාතුකෝරල මැතින ඔබතුමිට මිනිත්තු 8ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අද දවසේ මේ ආර්ථිකය සම්බන්ධයෙන් අපි රෙගුලාසි සම්බන්ධයෙන් කතා කරන වෙලාවක අද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මට කාන්තාවක් හැටියට විපක්ෂය නියෝජනය කරමින් ප්‍රථමයෙන් මේ සඳහා සහභාගී වීමට ලැබීම ගැන මං සන්තෝෂ වෙනවා, වගේම ස්තුතිවන්ත වෙනවා. මම පොඩි GD ඇන්ඩර්සන් කියන මහත්මයෙක් කියපු කතාවක් කියවන්න අවසරය ඉල්ලනවා. Feminism isn't about making women strong. Women are already strong. It's about changing the way the world perceives that strength. GD ඇන්ඩර්සන්. දැන් මේ කියන්නේ කාන්තාව ඇත්තරම් බොහොම ශක්තිමත්. ඉතින් මේක මේ ශක්තිමත් භාවය කොහොමද අපිට කාන්තාවන්ට ඒ සඳහා අයිතිය ලබා දෙන්නේ කියන එක තමයි එතුමා ඒ සඳහන් කරලා තියෙන්නේ. දැන් මීට ඉස්සෙල්ලා අද අපි රටේ පවතින තත්ත්වය වගේම තත්ත්වයක් වෙනිසියුලා රටේ සිද්ධ වෙනකොට ඒ රටේ දරුවන්ට කණ්ඩ දෙන්න විදියක් නැති වෙනකොට කාන්තාවෝ විශාල ප්‍රමාණයක් ගණිකා වෘත්තියට යෙදෙන්න කටයුතු කරා. ඉතින් එතකොට ඒ වගේම දැන් අපි දන්නවා අපි හැමදාම ආර්ථිකය ගැන කතා කරනවා කාන්තාව තමයි වැඩියෙන්ම දායකත්වය දක්වන්නේ කියලා අපි කතා කරනවා. එදා විගමනික ශ්‍රමිකයින් හැටියට ඉන්න කාන්තාව කොවිඩ් වසංගතයේ වෙලාවේ මේ රටට එන්න හදනකොට ඒගොල්ලොන්ව රස්සාවල් වලින් අයින් කරලා පාරට දානකොට ඒගොල්ලන්ට ඉන්න හිටින්න තැනක් නැතුව මේ රජය හැටියට වගකිය යුතු රජයක් හැටියට මේ කාන්තාවන් වැඩියෙන්ම මේ රටට ප්‍රේෂණ එවන කට්ටියව මෙහාට ගෙන්න ගන්න ක්‍රමවේදයක් හැදුවේ නෑ නියෝජ්‍ය කතානායකතුමනි. ඇත්තටම අපි කාන්තාව ගැන අද කතා කරනකොට ඒ සම්බන්ධයෙන් තියෙන විධිමත් වැඩපිළිවෙළවල් එදා මොකද්ද ඒ අය වෙනුවෙන් කරේ කියන එක ගැන අපි අද කනගාටු වෙනවා. ඉතින් ඒ වගේම මේ වෙලාවේදී මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මේ කාන්තා හිංසනය පිටු දකින්න කාන්තාවන්ගේ අයිතිය ලබා දෙන එක මේ උත්තරීතර සභාවෙන්ම පටන් ගන්න පුළුවන් නම් හොඳයි. දැන් අපේ රෝහිණී කවිරත්න මැතිණිය මීට ඉස්සෙල්ලා අපි ආණ්ඩු පක්ෂයේ විරුද්ධ පක්ෂයේ දෙපාර්ශ්වයෙන් නියෝජනය කරන කාන්තා සංසදයක් තියෙනවා. මෙතුමිය තිස්සකුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා විසින් මහා වාචික හිංසනයකට මේ සභාව තුළ ලක් කරා. දැන් ඊයේ පෙරේදාත් එතුමිය නැවතත් ඒ වගේ තත්වයකට මූණ දුන්නා. නමුත් කවදාවත් මේ තත්වය නිවැරදි වෙන්න පාටක් පේන්නේ. ඒතකොට කාන්තාවන් ගැන මේ දවස් 365න් එකක් මේ මුළු ලෝකෙම කතා කරනවා වගේ අපේ රටෙත් කතා කරනකොට මේ රටේ නීති හදන තැන විශේෂයෙන්ම මේ රටේ තියෙන උත්තරීතරම ආයතනය තුලවත් ඒ සඳහා අවශ්‍ය පසුබිමක් අපිට නැහැයි කියන එක අපි මේ සම්බන්ධයෙන් කනගාටුවෙන් මතක් කරන්නට ඕනේ. විශේෂයෙන්ම මේ රෝහිණී කවිරත්න මැතිණිය ගුරුවරියක් තමන්ගේ වෘත්තීය පිළිබඳව විශාල වැදගත්කමක් තියෙන කාන්තාවක් හැටියට එතුමියට ලොකු අසාධාරණයක් මේකෙදී වුණා. ඒ සම්බන්ධයෙන් මීටත් වැඩිය කවුරු එක්කත් මේ අපි ඉන්නේ 12 දෙනයි මේ කාන්තාවන් පිළිබඳ මීට වැඩිය අවධානයක් මේ ස්තරීතර සභාවේ යොමු කරන්න ඕනේ කියලා මම මතක් කරනවා. ඒ වගේම තමයි දැන් ලංකාවේ තියෙන ලොකුම කාන්තා පාසල විශාඛා විද්‍යාලය. විශාඛා විද්‍යාලයේ විදුහල්පතිවරිය හැටියට පත්කිරීම සම්බන්ධයෙන් ලොකු අක්‍රමිකතාවක් සිද්ධ වෙලා තියෙනවා. මේකේ වැඩේ තියෙන කාන්තාවන් අතර ප්‍රශ්නයක් තිබුණත් කාන්තාවන් සහ පුරුෂයෙක් අතර ප්‍රශ්නයක් තිබුණත් වෙනස්කොට සැලකීමක් ඩිස්ක්‍රිමිනේට් වෙනවා නම් ඒ කාන්තාවක් නිසා කාන්තාවක් ඩිස්ක්‍රිමිනේට් වෙනවා නම් ඒ තැනදිත් මේ කාන්තා දිනයක් වගේ දවසකවත් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මොකද මේ රටේ විදුහල්පතිවරුන්ගෙන් ආචාර්ය උපාධියක් තියෙන එකම කාන්තා විදුහල්පතිනිය තමයි සාන්ත පවුලු විද්‍යාලයේ සුමේදා ජයවීර විදුහල්පතිතුමිය. එතුමිය තමයි සියලුම සුදුසුකම් සැපරුවේ. හැබැයි එතුමියට ඒ අවස්ථාව ලබා දෙන්නේ නැතුව විභාග දෙපාර්තමේන්තුවේ වැඩ කරපු නිලධාරිනියක් මේ රටේ ADB ආසියානු සංවර්ධන බැංකුවෙන් විභාග දෙපාර්තමේන්තුවට පුරුහුණු කිරීම සඳහා යොදවන මුදල් වලින් කෝටියක පමණ විශේෂ මුදලක් යොදවල ඇසෙස්මන්ට් ඇන් ඉවලුවේෂන් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවට අවශ්‍ය මේ විශේෂඥ පුහුණුව ලබා දෙන්න යවලා ගෙනුවෙන් පස්සේ එතුමියම මේ තනතුරට අදපත් කරලා තියෙනවා. අපේ ප්‍රශ්නයක් නෑ. මොකද එතුමියත් කාන්තාවක්, අනිත් අපි කතා කරන මේ විදුහල්පතිතුමියත් කාන්තාවක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් බලන්න කාන්තාවක් නිසා තව කාන්තාවක් ඩිස්ක්‍රිමිනේට් වෙන තත්ත්වයක් තියෙනවා. එතුමිය මහමායා විශ්වවිද්‍යාලයට ආපු ගමන් දැම්ම විදුහල්පති කරලා ලකුණු 37යි. ඒකෙදි ඒ වැඩේ කරේ එතුමිය මේ විභාග දෙපාර්තමේන්තුවෙන් එළියට අරගෙන මේ දීර්ඝ කාලීන සැලැස්මක් ඇතුව ඒවා රත්නපුරේ සුමන බාලිකාවට එවුවා මාස ගානකට. ඊට පස්සේ එකපාරටම විශ්වවිද්‍යාලයේ සම්මුඛ පරීක්ෂණයට යොමු කරනකොට එතුමියට ලකුණු 67යි. එතකොට මේක පොඩි කාලයක් තුල එතකොට මේකේ මොකද්ද තියෙන්නේ? මේකේ මාකින් ස්කීම් එකේ මොකද්ද තියෙන්නේ? මේක නිසා තවත් කාන්තාවකගේ අයිතිවාසිකම් විශේෂයෙන්ම මේ සඳහා සියලුම සුදුසුකම් සපුරලා තියෙන කාන්තාවක් ඉද්දි එතන ඒ කාන්තාවට වෙනස් කොට සැලකීම වටිනවද කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ. එතකොට මේ රටේ 152ක් ඉන්නේ කාන්තාවෝ කියලා අපි හැමතිස්සෙම කියනවා. මේ 52න් ශ්‍රම බලකායෙන්
ගරුමන්තිතුමිතා
135ක් කාන්තාවෝ ඉන්නේ ශ්‍රම බලකායේ 165ක් ඉන්නේ පිරිමි. එතකොට අපි හැමතිස්සෙම කියනවා ආර්ථිකයට වැඩිම දායකත්වය දක්වන්නේ කියලා. මේ වෘත්තිකයින් හැටියට බැලුවත්, උගත් අය හැටියට බැලුවත්, සාමාන්‍ය පෙළ, උසස් පෙළ මේ මේ විභාගවල ප්‍රතිඵල බැලුවත්, විශ්වවිද්‍යාලේ ඉන්න ශිෂ්‍යුන් බැලුවත්, විද්‍යාපීඨවල ඉන්න අය බැලුවත් වැඩියෙන් ඉන්නේ කාන්තාවෝ. හැබැයි මේ අයට හරියාකාර උපාධිධාරීන් උනත් කාන්තාවෝ. මේ අයගේ මේ තියෙන උගත්කමට සරිලන රැකියාව පුද්ගලික අංශයෙන් ලැබෙන්නේ නැහැ. මොකද පුද්ගලික අංශේ මම යෝජනාවක් කරනවා. මේ අද කාන්තා දිනය වෙනුවෙන් පුද්ගලික අංශයට මේ මාස 6ක තරුණ කාන්තා දරුවෙකුට ඒ වගේ රැකියාවක් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද පුද්ගලික අංශය බලනවා අර ගැබිනි නිවාඩු මැටර්නිටි ලීව් මාස 6ක් දෙනකොට ඒ තියෙන වියදම කවුද දරන්නේ, ඒ කෙනෙක් පුහුණු කරන් පස්සේ ඒ තත්ත්වයට මේ මාස 6ක් නිවාඩු ගියහම කොහොමද වෙන්නේ කියලා. ඇත්තටම රුපියල් බිලියන සාමාන්‍යයෙන් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි මේ සඳහා වැය වෙන්නේ රජයකට. මේ කාන්තාවන් සවිබල ගැන්වීමේදී උගත් කාන්තාවන්, තරුණ කාන්තාවන් ඉදිරියට ගන්න හැම ශේෂ්ඨම අද උගත් සමාජයක් තියෙන්නේ. අපි දන්නවා 1977 වෙනකොට මේ රටේ හිම උගත් සමාජයක් තිබුණේ නැහැ. ඉතාම සුවල්ප දෙනකොට තමයි අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒගොල්ලන්ට පුළුවන් පසුබිම තිබුණේ. හැබැයි දැන් හැම ගෙදරකම හැම තැනකම දරුවෙක් හිටියොත්, කාන්තාවක් හිටියොත් අද හැම කෙනෙක්ම ඉගෙන ගන්නවා. අපේ මුස්ලිම් ජාතීන් වුණත් ඒ අය හොඳට ඉගෙනගෙන මේ අද හැම තැනකටම ඉස්සර රස්සාවල් කරේ නැති වුණත් අද එළියට ඇවිල්ලා තියෙනවා. කාන්තා පක්ෂේ තාම හොඳ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මම මේ වෙලාවේ යෝජනා කරන්නේ ඔය පුද්ගලික අංශයේ බඳවා ගන්න කාන්තාවන් දිරිදීමක් හැටියට. ඕනනම් 100ට ඉතාම සුළු ප්‍රමාණයක් කරන රුපියල් බිලියන 5ක් වගේ ප්‍රමාණයක්, බිලියන 5කටත් වැඩිය අඩු ප්‍රමාණයක් තමයි මේ සඳහා යන්නේ. ඒක අඩු ගානේ රජෙන් දරලා මේ කාන්තා නියෝ මේ ශ්‍රම බලකාය 135 65 අතර තියෙන මේ වෙනස පුරවන්න කටයුතු කරන්නේ කියලා විශේෂයෙන්ම අද කාන්තා දිනේ. ඉතින් හැමදාම වෙන දේ තමයි නියෝජක කතානායකතුමනි, කාන්තාවක් නම් පොඩ්ඩක් හරි ඔබතුමාලා ඉතින් අපේ වෙලාව අඩු කරනවා නේ, ඒකට කමක් නැහැ. බොහොම ස්තුතියි.
නෑ මම නෙවෙයි අඩු කරන්නේ. බොහොම ස්තුතියි. ගරු නිවාස සිරිපාසිල්ල මත ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාමත්ම සන්තෝෂ වෙනවා අද දින ඉදිරිපත් කරන ලද මේ රෙගුලාසි පිළිබඳව වචන ස්වල්පයක් කතා කරමින් මේ රටේ ආර්ථිකයේ තිබුණු අඳුරු සෙවණැලි ඉවත් කරලා මේ රට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් හා ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් කරන ලද කැපවීම, එතුමාගේ දක්ෂතාවය තුලින් මේ රට ගොඩ ගැනීමට අපිට අවස්ථාවක් සැලසීම පිළිබඳව මේ වන විට මුවක් අය කිව්වා එතුමාට මුකුත් කරගන්න බෑ, IMF එන්නේ නෑ, මුදල් ලැබෙන්නේ නෑ. දැන් ඒ සියල්ලම ප්‍රතික්ෂේප වෙලා යථාර්ථවාදී ලෙස එතුමා විසින් ගන්නා ලද ඒ රට ගැන කල්පනා කරලා, ඒ වගේම ජනප්‍රිය දේශපාලන තීන්දු නෙවෙයි, ජනප්‍රිය නොවන දේශපාලන තීන්දු ගන්න පුළුවන් නායකයෙකු හැටියට එතුමා කරන ලද කාර්යභාරයේ තුලින් අද අපිට අලුත් බලාපොරොත්තු රාශියක් ඇති වෙලා තියෙනවා. ඒ අලුත් බලාපොරොත්තු රාශිය තුල විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඒ ගිවිසුමට අත්සන් කරලා අපට ඉදිරියට යෑමේ අවස්ථාව දැන් උදා වීගෙන එනවා. ඒ නිසා අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු හැටියට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි විවිධ කරදර බාධක මැද්දේ නඩු කියාගෙන නායකත්වයට එරෙහිව අපට ගන්නා ලද තීන්දුවලට එරෙහිව අපි සටන් කරලා මේ රජයට ආවේ මේ රට ගොඩනැගීමේ ක්‍රියාවලියට දායක වෙන්න. ඒ නිසා අද අපට සතුටුල කාරණයක් ඒ දායකත්වයෙන් රටට යමක් සිදු වෙලා තියෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දෑත ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් නෙවෙයි 90%ක්ම අද මේ රජයත් එක්ක වැඩ කටයුතු කළා. ඒ නිසා ඒක අපිට ආඩම්බරයක්. මොකද නැත්තම් එතුමා මේ ක්‍රියාවලියේදී හරියට කටයුතු කරේ නැත්තම් එතුමා ෆේලිය කෙනෙක් වුණා නම් අපිත් ෆේලියස්ලා. ඊළඟට කියයි ඔන්න රජයට ගිහිල්ලා මොනවද කරේ කියලා. ඒ නිසා රට වෙනුවෙන් ඒ දායකත්වයේ ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවැරදිව සිටින බහුතර මන්ත්‍රී කණ්ඩායමකට ඒ අවස්ථාව ලැබීම ගැනත් අපි ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එදා පොහොර අර්බුදයක් තිබුණා, බීජ අර්බුදයක් තිබුණා, ඒ වගේම රසායනික අර්බුදයක් තිබුණා. ඒවා දැන් විසඳලා තියෙනවා. ඒ පමණක් නෙවෙයි, ගෑස්ද, ඉන්ධනද, මේ සියල්ල පිළිබඳ ප්‍රශ්නය, විදුලි බලයද, අපේ විදුලි බල ඇමතුමා අද ඉතා දීර්ඝ විවරණයක් කරා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. ඒ නිසා අපි නිවැරදි මාතවතකට ගිහිලා තියෙනවා. බලශක්ති අර්බුදයේ විසඳීම සඳහා, ආර්ථිකයේ ගොඩනැගීම සඳහා අද අපි මේ රජයේ මඟින් ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ගන්නා ලද ඒ ආර්ථික තීන්දුව ඉතාමත් සාර්ථක ආර්ථික තීන්දු බවට පත් වෙලා තියෙනවා. හැබැයි අමාරු කාල පරිච්ඡේදයක්. ඒ අමාරුකමට මුහුණ දෙන්නේ නැතුව අපිට මේකෙන් ගොඩ එන්නට පුළුවන් කමක් නැහැ. ඒ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන. අනික් කාරණය, අපි විපක්ෂයෙන් අහනවා IMF එකට යාම ගැන මොකද ඔබ කියන්නේ? ඔබ විරුද්ධද? එහෙනම් අපිට පෙන්වන්න වෙනස් තියෙන මාර්ගය. IMF ෆෝන් නැහැ කියන අය කියන්නේ කොහොමද මේ රට හදන්නේ? කොහොමද ඩොලර් හොයාගන්නේ? දැන් බලන්න නියෝජ්‍ය කතානායකතුමනි, අද ඩොලරේ රුපියල් ඉතාමත්ම ශක්තිමත් වේගෙන එනවා. එදා 364 තිබුණු ඩොලරය අද 316ට බැහැලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට පේන ප්‍රතිඵල රාශියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය හා ආර්ථික ක්‍රියාවලිය තුළ අපිට ලැබිලා තිබීම ගැන අපි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම අපි එතුමාගේ දෑත් ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම අද විශේෂයෙන්ම වරාය හා ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඔබතුමාට මතකයි, ලංකාවේ ශ්‍රී ලංකන් ගුවන් සේවාවට ජෙට් ඔයිල් ගුවන් යාන ඉන්ධන ගහගන්න ඉන්ධන තිබුණේ නැහැ ලංකාවේ. මදුරාසියට ගුවන් යානයක් ඇවලා ඉන්ධන පුරවගෙන ඇවිල්ලා ඒ ගුවන් යානයෙන් තව ගුවන් යානයකට දාලා තමයි ගෙනිච්චේ. අපි ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරා. අද ලෝකයේ ලොකුම ගුවන් යානය ඇවිල්ලා ලංකාවෙන් තෙල් ගහගෙන යන තත්ත්වයට අපි ඒ තත්ත්වය වෙනස් කරා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයට අතීතය අමතක වෙලා තියෙනවා. කොහොමද හිටියේ? දැන් අද ගුවන් යානා තෙල් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ගුවන් යානා එනවා. දැන් ඊශ්‍රායලෙන් ගුවන් යානා ගෙන එන්න ඕන කියලා අපින් ඉල්ලලා තියෙනවා. ඉරානයෙන් ඉල්ලලා තියෙනවා. කසකස්ථානයෙන් ඉල්ලලා තියෙනවා. පේවල තවසර දෙනවා ඉතා ඉක්මනින්ම. දැන් සංචාරකයෝ විශාල ප්‍රමාණයක් මත්තල වගේම අනිකුත් ගුවන් තොටුපළ සඳහා පැමිණෙනවා. ඒ නිසා අද සංචාරක ව්‍යාපාරය, සංචාරකෝ ලංකාව ගැන විශ්වාසයක් තියලා තියෙනවා. අරගලකාරයෝ බැලුවේ අරගලේ කරලා සංචාරක ව්‍යාපාරය කඩලා දාලා මේක තමයි විපක්ෂයේ න්‍යායපත්‍රය. ලංකාවට සංචාරකයන් එක නවත්තන්න, ලංකාවට විදේශ විනිමයන එක නවත්තන්න, ප්‍රේෂණයන එක නවත්තන්න විපක්ෂයේ ඒ සියලු දුර්දාන්ත ක්‍රියාකලාපයන්ට අද අපේ ජනතාව උත්තර දීලා ඒක ප්‍රතික්ෂේප කළා, පරාජය කළා තියෙනවා. ඒක අපි ලැබූ දේශපාලන ජයග්‍රහණයක් කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා ජනතාව අද පිළිඅරගෙන තියෙනවා. අපි යන ගමන් මාවත කටුකයි, නමුත් ඒ ගමනය අවශ්‍යයි කියන කාරණය මේ රටේ ජනතාවට හේතු ගිහිලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අද රේගුව ගැන කතා කරා, විශේෂයෙන්ම සිගරට් ගැන කතා කරා. මම විශේෂම කියන්න ඕනේ, අපි රේගු ආඥාපනත වහාම සංශෝධනය කරන්නට ඕන. කැබිනට් මණ්ඩලය මගින් මාගේ සභාපතිත්වයෙන් කමිටුවක් දාලා තිනවා අමාත්‍ය කමිටුවක් ප්‍රේගු ආඥාපනත සංශෝධනය කරලා වරායේ සමහර ඒවා තියෙනවා බඩු ගණක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායක තුමනි අවුරුදු 20ක් 30ේ දිරන රෙඩි කන්ටේනර් තියෙනවා අවුරුදු ගණනාවක් එක බෝට්ටුවක් තියෙනවා මට එක්කෙනෙක් ඇවිල්ලා පැමිණිලි කරා ඒ බෝට්ටුව ක්‍රේගු බහරේට අරගෙන දැන් අවුරුදු 20යි තාම නඩුව ඉවර වෙලා නැහැ ඉතින් මේවට අපි සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ නේද ක්‍රේගුණදාරින් කියන නඩුවක් තියෙනවා අපිට මුකුත් කරන්න බෑ ඒ නිසා මම යෝජනා කරනවා අපි ඉදිරියේදී මාස 3ක් ඇතුළතදී ක්‍රේගුව මේවා පරීක්ෂා කළා තමන්ගේ පරීක්ෂණ ඉවර කරේ නැත්නම් ඒවායේ අයිතිකාරයාට බොන්ඩ් එකක් උඩ ලබා දීමේ ක්‍රමවේදයක් අපි සකසන්න ඕන
කවිරසමත
ඔබතුමා කියන එක හරි මං හිතන්නේ ඊට වඩා වැදගත්ම දේ එතන ඇති වෙන දූෂණය සහ වංචාව සහ සමහර ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ රේගු බද්දක් රහිතව පන්නනවා ඒවට ගොඩක් හොඳ නිලධාරීන්ලා ඉන්නවා හැබැයි බහුතරයක් දූෂිතයෝ මේකට වෙනස් කරන තද නීති රීති ගේන එක ඉතාම වැදගත්
ඔබතුමාලගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ රේගු ආඥාපනතේ තියෙන ප්‍රශ්නයක් තමයි මට නම් පේන දේ තමයි යම් දෙයක් ඩිටේන් කරලා එයා ඒක අල්ලගත්තොත් එම 160ක් එයාට හම් වෙනවා සන්තෝෂම් දීමනාව මේක නිසා තමයි ඕන දේ ඩිටේන් කරනවා ඕන නැති දේ ඩිටේන් කරනවා ඒ නිසා මේ ගැන අපි ඉතාම ගැඹුරින් හොයා බලන්න ඕන මේ 160 මේ දීමනාව අපි ගෙවිය යුතුද ඒ වගේම එහෙම ඩිටේන් කරයින් පස්සේ
තමයි නිත දෙකක කාලයක් තියෙනවා
නියෝජ්‍ය කතානායකතුමනි මම තව එක උදාහරණයක් කියන්න මා ළඟට ආවා එක මැද පෙරදිග ගිහිල්ලා රස්සාවක් කරලා බොහොම අමාරුවේ සල්ලි ටිකක් එකතු කරගෙන රෝසා බස් එකක් ගෙනාවා ගමේ දුවන්ඩ ඉතින් මේ රෝසා බස් එක නිදහස් කරා යන්න යනකොට වරායේ අතරමඟ යනකොට ප්‍රේගුණධාරියෙක් නතර කරා නතර කළා අවුරුදු 5ක් 30ේ පරීක්ෂණ පැවැත්තුවා වාහනේ දිරුවා අවුරුදු 5කට පස්සේ නිදහස් කරා කිසිම චෝදනාවක් නැහැ ඉතින් ඒ මල්සියා මම මේ යකඩ කොට ගිහිල්ලා මොනවද කරන්න යමත්තුමා ඉතින් මේ වගේ අවස්ථාවන්ෙහිදී රේගු නිලධාරීන් වැරදි විදියට මේ විදියට රිටේන් කළ කටයුතු කරනවා නම් ඒකට කොම්පන්සේෂන් ගෙවන්න ඒ වගේ අවස්ථාවකදී වන්දි ගෙවන්න අර කියන දඩ මුදල් එකතු කරන ඒ වගේ කොටසක් අපි වෙන් කරන්නට ඕන ඒ නිසා අපි ඒ පිළිබඳව ඉතාම ඕනෑකමින් සොයලා බලනවා මේ අවස්ථාවේදීත් මේක කරගත්තේ නැත්නම් කවදාවත් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ ඒ නිසා ඉතා දුෂ්කර තීන්දුව ගත්ත අපේ ජනාධිපතිතුමාගේ මේ රජය යටතේ එවැනි දුෂ්කර තීන්දුව ගන්න ඕන සියලු අංශයක් කෙරෙහිම අපි අවධානය යොමු කරලා කටයුතු කරන කියලා ඉල්ලා සිටින් අපි විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා මේ தත්ත්වයේ තේරුම් ගන්න ඔබතුමාලට අපට දේශපාලනය කරන්නට හොඳ පිටියක් ලැබෙන්නේ අපි ආර්ථික වශයෙන් මේ රට ස්ථාවර කරොත් පමණයි නැත්නම් මේන් ඵල ප්‍රයෝජනෙ ගන්නේ අහක යන කල්ලිවාදී හා අන්තගාමි කණ්ඩායම් පමණක් කියන එක හිතාගන්න කියලා කියා සිටීමෙන් මගේ කතාව අවසන් කර බොහොම ස්තුතියි.
ප්‍රොමිස් සිට කරුවෙමත් ගරු චාල්ස් නිර්මලනාදෙන් මෙත්තම ඔතමට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
நன்றி பிரதி சபாயன் அவர்களே இன்றைய சுங்க இறைவரி தீர்வுச் சட்ட முன்மொழிவின் போது பேச கிடைத்தமைக்கு நன்றியை தெரிவித்துக் கொள்கிறேன் குறிப்பாக இன்றைய சர்வதேச மகளிர் தினத்தன்று பேச கிடைத்ததை ஒரு வாய்ப்பாக நினைத்துக் கொள்கிறேன் பெண்களுடைய சமத்துவத்துக்காக இந்த சர்வதேச மகளிர் தினம் உருவாக்கப்பட்டது இன்று பெண்கள் பல்துறைகளிலும் சாதனை புரிந்து கொண்டிருக்கிறார்கள் ஆகவே சகல பெண்களுக்கும் எனது வாழ்த்துக்களை தெரிவித்து கொண்டு நேற்றைய தினம் ஜனாதிபதி அவர்கள் இந்த சபையில் சர்வதேச நாணய நிதியத்திற்கு நிதியமைச்சர் என்ற வகையில் தானும் மத்திய வங்கி ஆளுநரும் கையொப்பமிட்டு தங்களுடைய அவர்களுடைய முன்மொழிவுகளை நிறைவேற்றியதாக சபைக்கு அறிவி நாட்டு மக்களுக்கு அறிவித்திருந்தார் உண்மையில் அது ஒரு நல்ல விடயமாக நான் பார்க்கிறேன் அவருடைய பொருளாதார ரீதியாக அவருடைய திறமை, அவரும் அவரை சார்ந்த செயலாளர்கள் அவருடைய அதிகாரிகள் உடைய திறமையாக நான் பார்க்கிறேன். ஆகவே அவர் அந்த இந்த பொருளாதார நிலைமையை ஈடுகொடுப்பதற்காக அவருடைய இந்த நடவடிக்கைகளுக்கு நான் நன்றியை தெரிவித்துக் கொள்கிறேன். ஏனென்று சொன்னால் ஒருதர் நன்றி ஒரு நல்லபடியும் செய்கின்ற போது நன்றி சொல்ல வேண்டும். நெடுகளும் அவருடைய சில விடயங்களை தொடர்ச்சியாக கூறுவதை விட நன்றி சொல்லவும் கடமைப்பட்டிருக்கின்றேன். அதே நேரத்தில் ஜனாதிபதி அவர்கள் நிறைய விடயங்களை நான் எங்களுடைய பிரதேசம் தொடர்பான பல விடயங்களை அவரிடம் கூறியிருக்கின்றேன். அதற்கு இன்னும் நிரந்தரமான தீர்வுகள் ஜனாதிபதியிடமிருந்து வரவில்லை. அவர் முயற்சி செய்கின்றார் நினைக்கிறேன், ஆனால் அது நடைமுறைக்கு இன்னும் வருவதற்கு பல காலங்கள் எடுக்கிறது. குறிப்பாக நான் அண்மையில் ஜனாதிபதியிடம் சென்று கதைத்த விடயம், ஜனாதிபதி அவர்களே இந்த வடமாகாணத்தில் இருக்கின்ற கடற்பரப்பில் வெளிநாட்டு படகுகள் வந்து மீன் பிடிப்பதால் எங்களுடைய மீனவர்களுடைய வாழ்வாதாரம் முழுதா பாதிக்கப்பட்டிருக்கிறது. இது நீண்ட காலமாகவே நடைபெற்று கொண்டு வருகிறது. இதற்கு ஒரு நிரந்தர தீர்வு வேண்டும் என்ற விடயத்தை நான் ஜனாதிபதியிடம் கேட்டிருக்கிறேன். அப்பொழுது இந்த விடயம் தொடர்பாக கடந்த பாராளுமன்றத்தில் வெளியுறவுத்துறை அமைச்சர் அலிசப்ரி அவர்கள் இந்திய அரசாங்கத்தினுடைய ஒரு கோரிக்கையாக இலங்கை வடகடலில் இந்திய படகுகள் மீன்பிடிப்பதற்கு அனுமதி கேட்பதாகவும் அதற்கு தாங்கள் ஆலோசித்து வருவதாகவும் ஒரு பதில் கூறியிருந்தார். உண்மையில் அது அந்த பதிலை ஏற்றுக்கொள்ள முடியாது, நான் உடனே மறுத்திருந்தேன். அதன் பிற்பாடு அவருடைய அந்த கருத்தின் பிற்பாடு வடமாகாணத்தை மீனவர்கள் மத்தியில் ஒரு கொந்தளிப்பு நிலை ஏற்பட்டிருக்கிறது. அதாவது எங்களுடைய படகுகள் சென்று எங்களுடைய கடலில் மீன்பிடிக்க முடியாத சூழ்நிலையில் தற்பொழுது இந்திய படகுகள் வந்து அங்கு மீன்பிடியில் ஈடுபடுகின்ற காரணத்தினால் எங்கட படகுகள் மீன்பிடிக்க செல்ல முடியவில்லை. அவர்களுடைய வலைகள் அறுபடுகிறது, அவர்களுடைய போட்ட முதல் கிடைப்பதில்லை. தற்பொழுது இருக்கின்ற எரிபொருள் விலையில் அவர்கள் கடலுக்கு சென்றாலும் அவர்களுக்கு அதற்குரிய பயன்கள் கிடைப்பது மிக மிக கடினமாக இருக்கிறது. இப்படியான சூழ்நிலையில் வெளிநாட்டு படகுகளை எங்களுடைய கடற்பரப்பில் மீன்பிடிப்ப அனுமதிப்பது என்பது அல்லது அதுக்கு யோசனையாக இருக்கிறது என்பது கூட எங்களுடைய வடபகுதி மீனவர்கள் ஏற்றுக்கொள்ளவே இல்லை. அவர்கள் தொடர்ச்சியாக கண்டன அறிக்கைகள் கூட்டங்கள் நடத்தி கொண்டு வருகிறார்கள். அந்த இந்த செயல்பாட்டுக்கு எதிராக ஒரு ஆர்ப்பாட்டம் ஒன்று மிக விரைவில் நடத்த வேண்டும் என்றும் அவர்களுடைய எண்ணக்கரை இருக்கிறது. நேற்று கூட நானும் பாராளுமன்ற உறுப்பினர் சிறிதரன் அவர்களும் ஜனாதிபதியிடம் சென்று இந்த வடபகுதி மீனவர்களுடைய இந்த விடயங்கள் தொடர்பாக மிக விரைவில் நீங்கள் கவனம் செலுத்த வேண்டும் என்று கேட்டிருந்தோம். அதற்கு அவர் மிக விரைவில் அதற்குரிய நேரம் ஒதுக்கி தருவதாக கூறியிருந்தார். ஆகவே இந்த விடயங்கள் தொடர்பாகவும் ஜனாதிபதி மிக முக்கியமாக கவனங்கள் எடுக்க வேண்டும். ஒரு நாட்டை பொருளாதாரத்தில் இருந்து மீட்பதானால் அந்த மக்களுடைய பொருளாதாரத்தை முதலில் கட்டி எழுப்ப வேண்டும். மக்களுடைய பொருளாதாரத்தை முதலில் கட்டி எழுப்பாமல் நாட்டை பொருளாதாரத்திலிருந்து மீட்க முடியாது. குறிப்பாக அந்நிய செலாவணியை அதிகமாக இலங்கைக்கு கொண்டு வருகிற கடல் உணவு ஏற்றுமதி பொருட்கள் மிகவும் அதிகமாக பிடிபடுகின்ற இடம் வடமாகாண கடற்பரப்பு. அது கடல் அட்டையாக இருக்கலாம், ராலாக இருக்கலாம், நண்டாக இருக்கலாம், கணவாயாக இருக்கலாம். இப்படிப்பட்ட அந்நிய செலாவணிகளை அதிகமாக ஈட்டி தருகின்ற இந்த வளங்கொண்ட கடற்பரப்பை எங்களுடைய மீனவர்கள் பயன்படுத்த முடியாமல் இருக்கிறது. ஆகவே இது தொடர்பாக ஜனாதிபதி மிக முக்கியமாக கவனம் எடுத்து இதற்குரிய எங்களுடைய மீனவர்கள் எங்களுடைய கடலில் சுதந்திரமாக மீன்பிடிப்பதற்குரிய சூழலை ஏற்படுத்தி கொடுக்க வேண்டும் என்பதுதான் எங்களுடைய கோரிக்கை. இந்தியாவுடன் பகைக்க வேண்டும் அல்லது இந்தியா மீனவர்களை அடிக்க வேண்டும் என்ற கோரிக்கை அல்ல. எங்களுடைய கடலில் எங்களுடைய மீனவர்கள் இயல்பாக மீன்பிடியில் ஈடுபடக்கூடிய வகையில் சூழலை ஏற்படுத்தி கொடுப்பது, இது ஜனாதிபதியினுடைய மிக பிரதானமான கடமைகளில் ஒன்றாக இருக்கிறது. மிக பிரதானமான கோரிக்கையாக, வடமாகாண மீனவ மக்கள் சார்பான கோரிக்கையாக இது நான் ஜனாதிபதியிடம் இரண்டு முறை கதைத்திருக்கின்றேன். ஆகவே இதற்கு ஜனாதிபதி அவர்கள் தகுந்த பதிலளிக்க வேண்டும் என்றும் அதற்குரிய நடவடிக்கை எடுக்க வேண்டும் என்றும் நான் கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில்
தற்பொழுது
இருக்கின்ற இந்த சூழ்நிலையில் நாட்டினுடைய பொருளாதாரம் வீழ்ச்சி அடைந்திருக்கிறது. தற்பொழுது சர்வதேச நாணய நிதியத்தினுடைய ஒப்பந்தங்கள் கச்சா திடுவதற்கு ஆயத்தமாயிருக்கிறது என்ற அறிவிப்பு வருகிறது. அது ஒரு பக்கம் இருந்தாலும் தற்பொழுது நாட்டினுடைய விலை அத்தியாவசிய பொருட்களுடைய விலைகளை மிகவும் குறைப்பதற்குரிய நடவடிக்கை எடுக்க வேண்டும். சில பேர் கூறுகிறார்கள் டாலர் விலை குறைந்திருக்கிறது, பொருட்களுடைய விலை குறையவில்லை என்றால் அதில் எங்கேயோ ஒரு இடத்தில் ஒரு பிரச்சனை இருக்கிறது. சில வியாபாரங்களில் ஒரு சிலர் மாபியாக்கள் போன்று செயல்படுவது அந்த அந்த பொருளாதார வீழ்ச்சியினுடைய பயனை அவர்கள் அனுபவித்துக் கொண்டிருக்கிறார்கள். மக்களுடைய அந்த வாழ்க்கை செலவை குறைப்பதற்கு,
அத்தியாவசிய
விலைகளை குறைப்பதற்கு ஜனாதிபதி நடவடிக்கை எடுக்க வேண்டும் என்று நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்கிறேன். நன்றி.